දැන් මේ වෙලාවේ තව ප්‍රශ්නයක්. බෝධිසත්වයන් වහන්සේලා හා රහතන් වහන්සේලා පිරිනිවන් පෑමෙන් පසු නැවත යම් ලෝක යම් තැනක වැඩ සිටීද? මේ ප්‍රශ්නේ හුඟා න්‍යායයෙන් තවුතන එකක්. මෙතන හරි ගැඹුරට තේරුම් ගන්න ඕන දෙයක්. බෝධිසත්වයන් වහන්සේලා කියන්නේ කවුද? රහතන් වහන්සේලා හෝ බුදු පියාණන් වහන්සේලා කියන්නේ කවුද කියන එක දකින්න ඕන. බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරමින් බුද්ධත්වයේ බලාපොරොත්තු වෙමින් පාරමී ධර්ම පූර්ණ කරන උන්වහන්සේලාටයි බෝධිසත්වයන් වහන්සේලා කියන්නේ. දස සංයෝජන ධර්ම දුරු කරලා නැහැ. නමුත් බෝධිසත්ව පාරමී ධර්මයක් නැති මහා කුසලිතාව වඩනයි. උන්වහන්සේලා එක වඩනවල අන්තිමන ධර්මඥානි ලබා ගන්න අවස්ථාවක් තියෙන බොවැලු. අන්නේ බොවැමැති ලබන අවස්ථාවේදී පාරමිතා බල කුළු ගන්නලා බුද්ධත්වයේ මනස පූර්ණ කරගන්න අවස්ථාවේ තමයි ඒකායන මාර්ගයවත් ඔය සතර සතිපට්ඨානියේ පූර්ණ වශයෙන් නැගිලා ආර්යචායක මාර්ගයේ නැගිලා ඉන්නේ කාගෙන්වත් අහගන්නේ නැතුව. පරිත්‍යාගෝපාදී මුල් ක්‍රියෙන් දහම් දැකලා. අන්නේ ඒ විලාසෙ තමයි උන්වහන්සේලාට සංයෝජන හිඳිලා යන්නේ. හිඳිලා ගියාට පස්සේ අරිහත් වෙනපත් එයා බුද්ධ කියන නම ලබන්න තිකම් බෝධිසත්ව කියන්නේ එයා. මේ බෝධිසත්ව කෙනෙක්ගේ වෙනස තියෙන්නේ මොකද්ද? දස සංයෝජන බිඳිලා නැහැ. හැබැයි ගුණ ධර්ම වඩනවා. ඒ නිසා සම කරන්න බෑ සාමාන්‍ය අයට. උසස් බෝධිසත්වරු මහා ගුණවතුන්. හැබැයි ඒ වුණාට අනුසය වශයෙන් දිවිත හේතු අභ්‍යන්තරයේ තියෙනවා. සමහරකට ගුණේ බලේ වැඩි වෙනකොට අරමුණක් ආවන් නරක පැත්තට ඒක විදහරින්ද අර පාරමිතා බලේ නැగిලා එනවා. හැබැයි අනුසය බිඳිලා නැහැ. අන්නේ වැදලා වැදලා අන්තිම ප්‍රඥා පාරමිතා පූර්ණ වෙලා ලෝතුරා බුද්ධත්වයට පත් වෙන අවස්ථාව විනිලා තමයි අනුසය බිඳා බුද්ධත්වයට පත් වෙන්නේ. සාතන් වහන්සේලා කියන්නේ ඒ බුදු බල අහලා අනුසය බිඳහැරලා ඉතින් දසලන් යෝජනේ බිඳපු අනුසයත් එක බිඳිච්ච අය. ඒ උතුමන්ගේ බෝසත්වරුන්ගේ වෙනස ඕකයි. එයා බෝධිසත්වවරෙහි සතර ගමන් කිරීමේදී බින්වන් පෑමේ කතාවක් උන්වහන්සේලාට නැහැ. ඉතින් මේ බෝසත්වරුයි බින්වන් පෑමෙන් පසු සාතන් වහන්සේලා සහ බෝසත්යන් වහන්සේලා බින්වන් පෑමෙන් පසු කොට වැරදි. බෝසත්යන් වහන්සේලා පොතනවා බින්වන් පාන්නේ රහතන් වහන්සේලායි බින්වන් පාන්නේ. බෝසත්යන් වහන්සේලාගේ සතර ගමන ලෝතුරා බුද්ධත්වයට යනකයි යනවා. ලෝතුරා බුද්ධ භාවිතා පූර්ණ වෙනවා. එතනින් පස්සේ බුදු වෙලා ඒ කටයුතු ඉවර කරලා තමයි අවසානයේ ලෝතුරා බුද්ධයන් ආදී පිරිනව පානවා විතර බෝසත්වර පිරිනව පාන්නේ නැහැ. ඉතින් ආන්නේ මොකද්ද? නැවත යම් ලෝක වැඩ සිටිනවාද? මෙහෙම එකක් තියෙනවා. ඔය මහායාන ධර්මයේකින් ධර්මයේ තුල විය පුණ්ඩරීක සූත්‍ර, අරහමයක සූත්‍ර වාගයක් තියෙනවා. ඔය සූත්‍ර වල විග්‍රහ කරලා තියෙන ඒවා තමයි පෙන්නලා තියෙන්නේ. උන්වහන්සේලා කොහොම ගැන පිරිනව පෑවා කියලා උන්වහන්සේලා පිරිනව පාලන්නේ. උන්වහන්සේලා ජීවිතය මාත්‍යමේ චෛත්‍ය වල නැගිලා මේ විශ්වයේ අනන්ත ඈත සදාතනිකව වැඩ ඉන්නවා කියන කතාවක් එහෙම දිනා සීළු බුදුරයන් වහන්සේලාගේ අවසානීමේයි ඒකේම කතාවල් ටික. ඔය පුණ්ණනික සූත්‍රයේ කියනකොට උන්වහන්සේලා එනවා. ඇදිලා ඉතනයි ධෛර්ය විදිහම ඇදිලා බණ අහනවා හරි කැමති ආශිර්වාද කරලා යනවා. ඔහොම කතාවල් ටිකක් තියෙනවා. ඒවා තියෙන්නේ මේ බුද්ධාමූල හේතුඵල වාදයේ ධර්මානුකූල පැත්තට සම්බන්ධයක් නැහැ. න්‍යාය ධර්මයේ තේකක නැහැ. ඒකයි කාරණේ. බුදුදහම තුළ පැහැදිලිව ත්‍රිපිටකයේ පෙන්ලා තියෙන ධර්මයක් තියෙනවා හේතු ඇතුළේ හොයාගන්න පුළුවන් ඇත්ත කියලා. ඊකුත් පිරිනවන් පෑ බුදුරයන් වහන්සේලා යම් ඇසකින් පනවන්නේ පනවන එවළු ඇසක් නැත්නම් යම් කනකින් පනවන්නේ පනවන එවළු කලක් නැත්නම් යම් නාසයකින් පනවන්නේ පනවන එවළු නාසයක් නැත්නම් යම් දිවකින් පනවන්නේ පනවන එවළු දිවක් නැත්නම් යම් කයකින් පනවන්නේ පනවන එවළු කයක් නැත්නම් යම් මලකින් පනවන්නේ පනවන එවදු මලක් නැත්නම් යම් රූපයකින් පනවන්නේ පනවන එවදු රූපයක් නැත්නම් යම් වේදනාවකින් පනවන්නේ පනවන එවදු වේදනාවක් නැත්නම් යම් සංඥාවකින් පනවන්නේ පනවන එවදු සංඥාවක් නැත්නම් යම් සංඛාරයකින් පනවන්නේ පනවන එවදු සංඛාරයක් නැත්නම් යම් විඥාණයකින් පනවන්නේ පනවන එවදු විඥානයක් නැත්නම් මොකෙන්ද පනවන්නේ? උන්වහන්සේ පිරිනවන් පෑමෙන් පස්සේ ආත්මයන් පනවන්නේ කොහෙද? මොකේද පනවන්නේ? මොකේ පනවන්නද? වචනපත ඉක්මේවා ලෝකේ ඉක්මේවා ලෝකෝත්තරය කියන්නේ එතන. ලෝකෝත්තරම නේ පනවන්නේ. මේ ගැන විග්‍රහ කරනකොට හොරාගන්න වැරෝබියා එක අවස්ථාවක වච්චකොත පරිබ්‍රාජික. බුදුරන් වහන්සේගේ බණ කහහා ඉඳලා කියන අනේ ස්වාමීන් උන්වහන්සේගේ කෙනෙහි ධර්මයේ ක්‍රියා පැහැදීමක් මට යම්තරක් හරි ඇතිලා තිබුණා. මේ උත්තරේ නිසා මගේ හිත බෑග් ලැබියා. ඒ ටිකක් හැයිලා ගියා. ඇයි මේ පිපුණා? එයාට වෙච්ච දේ කියන්නේ රහතන් වහන්සේ පිපුණා කවුවා. අන්න තෝරාගන්න බැරි වුණා වැටි වෙන ප්‍රශ්නයක හැටි. බුදුරන් වහන්සේ තේරුම් ගන්න උපමාවක් දේශනා කරනවා. වාචක ගොත්ත මොකද ගිනි ගුදෝන් අයෝ. හොඳට දන්නවා බින්දට පතු කරපුවා සිද්ධ වෙන දේවල්. දර කැපිලි ටිකක් කපලා බලලා අරගෙන. ගිනි ගොලක් ගහනවා. දැන් මේකේ ගින්නක් පේනව නේද ඔබට? ඔව් සාමීනි පේනවා. ඒ පේන ගිනි ගොඩ. ඒ විදිහට ගිනි ගොඩ ගහලා. ඕකට තව තවත් දර දානවා නම් නිවෙන්නේ ඉස්සෙල්ලා. ඒ දර දාන්න දාන්න මොකද වෙන්නේ? එතකොට මේ ගිනි ගොඩ දැල් වෙනවා. නිවෙන වෙලාවක එහෙම වෙනවා. නෑ සාමීනි දර දාන්න දාන්න දැල් වෙනවා. ඉතින් යම් දවසක අලුතෙන් දර දාන්නේ නැත්නම් තියෙන දර ටික ලංකලා පිටින්ද ඇරියට පස්සේ දර පිටිලා ඉවර නම් ඊට පස්සේ ගිනි ගොඩට මොකද වෙන්නේ? සාමීනි දර නැතුවම ගින්න නිවෙනවා. ඒ කියන්නේ ගින්න කොහාටවත් ගියාද? ඒ නිමුණයි කිව්වෙ එතන ගින්න තිබිච්ච ගින්න උතුරට ගියාද දකුණට ගියාද නැගෙනහිරට ගියාද බටහිරට ගියාද උඩට ගියාද යටට ගියාද කොහාට ගියාද කියලා. ඔබෙන් ඇහුවොත් එහෙනම් පිළිතුර මොකද්ද කියලා අහන්න. සාමීනි කොහේ ගියා කියලාද? ගින්නට හේතුපත්ති එතන තිබුණා. ඒ හේතු කෙලවර වෙච්ච නිසා ගින්න නැවති ඵලයේ ඉවරයි. වාචකොත් විඥානයත් ඔන්නෝවා. විඥානේ යලි යලි ගොඩ නැගීමේ තිබෙන හේතු යම් තැනක ඉවර නම් එදැයි පස්සේ විඥානිය කොයින් කියාවියද? විඥානියක් විද්‍යාමාන වෙන්නේ හේතු යම් තැනක ත්‍රිගොඩ නැගෙන තාක්කල්. ඒ විඥානිය විද්‍යාමානයි කියන්නේ අන්නේ ඒකයි. ඒකට හේතු යම් තැනක නැති වුණා නම් ඒහි අවසානේ. ඉතින් කොහෙ ගියා කියලා පොඩ කියන්නද? ආපුවා. අනේ සාමිනි අපට සමා වෙන්නේ දැන් මට තේරුණා කියලා කොහොමද? සාහදීන් අහිතරේ පිළිගත්. එයන් ඒ වගේ මේ රූපේ වේදනා රූපේ මුල් කරගෙන ඇහැ රූපේට අයිති. ඇහැට ගෝචරේ රූපත් රූප වලට අයිති. කන රූප වලට අයිති. ගෝචරේ ශබ්දේ රූප වලට අයිති. නාසයේ රූපේට අයිති. ගෝචරේ ගන්ධේ රූපේට අයිති. දිව රූපේට අයිති. ගෝචරේ රසේ රූපේට අයිති. කය රූප වලට අයිති. ගෝචරේ ස්පර්ශ රූප වලට අයිති. මනසක් ඇතනම් මනසට ක්‍රියාත්මක කරන වස්තු රූපයක් තියෙනවා. මනස හට ගැනීම. ඒක සුද්ධාස්තකයා රූපේට අයිති. අනිදස්සනම් අපරිගන් ධම්මායන පරියාපන රූපං කියලා මනසට ගෝචර රූපයක් තියෙනවා. ඒ ගැටනේ ඒ නිසා විඥාන හට ගන්නවා. ඒක රූපේට අයිති. එහෙනම් ඔය රූපේ යම් තැනකද රූපේ මුල් කරගෙන රූපේ නැగిලා රූප ඝට්ටනිය මුල් කරගෙන ස්පර්ශයන් ඇති වෙනකොට නාම ධර්ම පහළ වීම එකෙන් හටගන්නේ ස්පර්ශ වේදනා සංඥා චේතනා ඒකත් ජීවිතේ දිවි මානසිකාර ආදී වශයෙන් මිත්‍යිතික සමග විඥානිය ගොඩ නැගිලා එනවා. අන්න විඥානිය කියන්නේ හේතුඵලයක්. වැඩ නොකැඩි සිද්ධ වෙන නිසා එකින් එක සම්බන්ධතාවයක් දැනෙන නිසා ඒ හකස් වෙන ආකාරය යමිනි යමිනි එනවා වාගේ සම්බන්ධ වෙන නිසා බොහෝ කල්පනා පවතින විඥානයක් ඇතිදී පැහැදිලිලා පේනවා. මෙනෙහි කළ බැලුවොත් අතීතයේ මෙනෙහි කරන්න පුළුවන්. අතීතයේ හිටියා වාගේ දැනෙනවා. දැනීම නැතිුනේ නැහැ දැනීම තිබුණා කියලා දැනෙනවා. අනාගතයටත් මේක තියෙන එකක් වෙන්න ඕනේ ಅದනු තියෙනවා කියන ගමනකට බහිනවා. ආත්ම දෘෂ්ටියකට බැලලා ඉර වෙනවා දෙන්නේ. මෙන්න මේකයි මේකේ தත්ත්වය. ඉතින් ඒ නිසා සත්‍යා කියන හැඟීම එනවා. මම එක ඉන්නවා කියන හැඟීම එනවා. ඊයේත් මම හිටියා. මට මතකයි. පොඩි කාලෙත් මට මතකයි. එහෙනම් ඉස්සරිනම් මම හිටියා නම් දැනුත් ඉන්නවා නම් ඉතින් කොහොමද ඉවර වෙන්නේ? කොහේ හරි ඉන්නේ මෙයා කවදා හරි. අනේ ආත්ම දෘෂ්ටියම ලක්ෂණය. මේ විඥානය කියන්නේ මොහොතක් ගන්න ගොඩ නැගෙන එකක් බව තේරුම් ගන්න බැරි නිසා. ගොඩ නැගෙන හේතු යම් දවසක කෙලවර වුණාද? එදන් පස්සේ විඥාන ගොඩ නැගෙන්නේ හේතු නැහැ. එහෙනම් යම් තැනක නාම රූපය නැද්ද? සසර වාසයක් එතන නැහැ. නාම රූපය සමගයි සසර වාසයක් හැදෙන්නේ. ලෝකේ රයිති නාම රූපය යම් තැනකද ඔතේ පිහිටන. එතන හිත බැඳී ඉන්න තාක් ඒ නාම රූප කුංජයට සම්බන්ධය ඇති වෙන නිසා සත්ව කියන නම කියන. ඒ බැඳීම අසාර බව දැනගෙන අත්තරින් නොයලී මිදී ගියහම බැඳීමෙන් මිදෙනවා. චන්දරාගයෙන් නිදහස් වෙනවා. චන්දරාගය නිසා යලි යලි ගොඩනගාපු දරදම ආවාදී කරු නිර්මාණයේ නතර වුණාම පිච්ච ටික දෙවිල යනවා. මතු නිර්මාණයක් නැහැ. අවසානයේ විඥාන නිරෝධයයි. සම්පූර්ණ නිරුද්ධයටපත් වෙනවා අවසානයේ. එහෙනම් පඤ්චස්කන්ධ නිරෝධයේ ස්කන්ධ පරිනිර්වාණය කියනවා අන්තිමට. එතෙන් ගහලාපත් වෙන්න තවත් සත්‍යය පනවන එකක් නැහැ. ඒ තාමකද උන්වහන්සේලා නැවත උපතක් නැහැ කියන්නේ පෘථජන මිනිසුන්ට විතරද කියලා මේ හනීම එකක් මොකද්ද මේ කියන්නේ. උන්වහන්සේලා නැවත උපත කියන වචනය හොඳට තේරුම් ගන්න ඕනේ. පුනර්භව කියන වචනේට නැවත උපත කියලා වචනයක් අරගන්න පුළුවන් දෙකක් තියෙනවා. එකක් තමයි ඔය මහායාන වැනි ආගම්වල නැවත උපත කියන වචනේදී ආත්ම දෘෂ්ටියෙන් ගත් එකක් තියෙනවා. ඒක මහායාන නෙවෙයි Hindu ධර්මයට අයිති වේද ධර්මයට අයිති සාමය ධර්ම. ඒකේ වෙන්නා තියෙන්නේ ආත්මයක් තියෙනවා. තියෙන ආත්මය එක එක තැනට සැරිසරනවා. එක කයක සැරිසරලා හදාගත්තාම ඒකයි හැදෙනවා. කය ඇතුලේ ආත්මය ඉඳලා. ඒකයි වැහැරලා වරුණාම ඒක දාලා යන්නේ යනවා. ඊට තවත් Taman විදිහ කරගත්ත හොඳ නරක දෙකක් අනු වර්ගින ඊට ගැලපෙන කයක් හදලා ඒක සිංහ ගන්නවා. ඒකයි ජීවත් වෙනවා ඒක තියෙන එක. ආත්මය කවදාවත් නැතිනේ නෑ. ඒකම තමයි නැවත නැවතත් විද්‍යාමානයේ වෙන්නේ තැනි තැන එක එක ශරීරවල. ඔන්නෝම නිගමනයක් තියෙනවා. වේද ධර්මයටයි ඒක තියෙන්නේ. ඒක තමයි ආස දෘෂ්ටිය මුල් කරගෙන හටගත්. ඉම්බා ආත්මේ කඩුවකින් තොප කැපිය නොහැක. ගින්නකින් තොප දැවිය නොහැක. කුරුල්ලා පරණ කූඩුව හැර අලුත් කූඩුවක් තනන්නා තේතොප කයක් හැර කයක් තනන්නේ යයි කියලා. ඔය මාධ්‍යයේ තේමාව කරින් තමයි. ඔය භගවත් ගීතාවෙන් යදි දු ග්‍රන්ථේ වාලිය ඇති. ඉතින් ඒතොර ඒ කියන ගියමන වෙන එක. ඉතින් ඒ නැවත උපත ගැන කතාවක් තියෙන්නේ ඒකයි. මේ නැවත උපදින්න කියන්නේ මැරෙන එකේ උපදින්න කෙනෙක් කියලා ආත්ම දෘෂ්ටිය නිසා යන සංකල්පය. ඒක ඇත යනු දෘෂ්ටියක් නැත යන දෘෂ්ටිය මේ දෙකම වත් වෙන්නේ නැතුව හේතුඵල වශයෙන් මේක දකින්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ඒකයි. හේතුඵල ධර්මයෙන් දකින්න ඕනේ.